ආසනේ යොදා ගැනීම හේතුලම ඔවුන් සමග ජීවත් වීම නිවන් මඟ ළඟා කර ගැනීමක්ද කියලා මේක ප්‍රශ්නයක්. නිවන් සුවය අරමුණු කරගෙන සිටින මට බලපදයක් දෙන්න කියලා විඳීමක් කරනවා. දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම දෙයක්. අපි සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියලා මාර්ගයක් නිතර සීකර. සියලු සංඛාර අනිච්චයි, සියලු සංඛාර දුක්ඛයි, සියලු ධර්මයෝ අනාත්තයි කියලා. ඉතින් අපි දකින්න ඕනේ ධර්මාභෝධය ලැබෙනවා නම් ලැබෙනකොට ඉච්ඡසේ නැති ලෝකයක් දකිනවා. යම් ඉච්ඡාන් නොලබති තම්පි දුක්ඛා. ඉච්ඡසේ ලැබෙන්නේ නැති ලෝකයක තමයි මේ සත්‍යෝ ජීවත් වෙන්නේ. හැබැයි බලාපොරොත්තු වෙන්නේ කැමැතිේ පවත්වන්න. කැමැතිේ පවත්වන්න බලාපොරොත්තු නම් ලැබෙන්නේ කැමැතිේ පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. පුළුවන් වාගේ වෙනවා සමහරවල්වත් සමහර දේවල් తాවකාලිකව. නමුත් මේ හැම එකම අවසානයේ කැමැතිේ පවත්වන්න බැරුව කෙලවර වෙන එක. එනම් මෙන්න මේ හැම දෙයකදී අපිට දකින්න ක්‍රමවේදයක් කියලා මේ ත්‍රිලක්ෂණයේ දකිනකොට අත්‍යවිය යුක්තක් තියෙනවා. මොකද්ද අත්‍යවිල තියෙන්නේ? යමකන තිබෙන චන්දරාගය, ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අදහසකින් කරන කියන දෙයක් තියෙනවා නම් ඒ ටික අත්හරින්න ඕනේ. ඒ ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ ඒ අය පිළිබඳ චන්දරාගයේ මිදෙනා මිසක් ප්‍රධාන කාරණේ එතනයි. ඔක්කොම පිරිසත්තර කැලේ හින්දන එකක් එහෙම නෙවෙයි බුදුදහම කියන්නේ. ඒ පිරිසත්තර ඉන්න පුරුදු වෙන්නත් ඕනේ. සිහිනුවණින් කටයුතු කරන්න පුරුදු වෙන්නත් ඕනේ. සමගියෙන් ඉන්න හැටි දැනගන්නත් ඕනේ. ඒ නිසා එහෙම ඒවා තේරුම් අරගෙනයි සතිපට්ඨානින් යුක්තව ඉද උදු වෙන්නේ. ඇලෙන ගැටෙන ඒවා එනවා. කොහාට කරලා දුවන්නේ? මේක හොඳට හොරගන්න ඕනේ. විවිධාකාර අන්දමින් ඇලෙන පැති, ගැටෙන පැති එනකොට ඒවැන් ඉවසීමෙන් යුක්තව ඇලෙන වටිනා දෙයක් තියෙනවද, ගැටෙන්න වටිනා දෙයක් තියෙනවද කියලා මනසේ සිහිනුවණින් හිතන්න පුරුදු වෙන්න ඕනේ. කෙබඳු ආකාරයෙන් හෝ නොයෙ දුක්ඛම් ගන්නු වෙන්න පුළුවන්. ප්‍රියමනාප නොවන දේවල් ඉන්න පුළුවන්. එවැනි අවස්ථාවක් වුණොත් ඉවසීමෙන් යුක්තව කටයුතු කරනකොට ඒ වේදනාව තමන්ට දැනෙනවා. යම් කිසි විදිහකට තමන්ට නිඳා පහත් කරනවා නම් දුක්ඛම් ගැටළු වෙනකොට අපි ඒක ඉවසිල්ලෙන් යුක්තව අහගෙන සත්‍යයතුව නිහඬව ඉන්න පුළුවන් නම් ගැටෙන්නේ නැතුව ඒකේ තරම වැටෙහෙන්න පටන් ගන්නවා. අපි විරුද්ධව නැගී සිටලා ක්‍රියාත්මක වුණොත් තරණකාරීව ලෝකෙට වැටිලා ඒ විලාසිතී අපිට ඒකේ තියෙන යථා ස්වභාවය හොයන්න බැරුව වැහෙනවා. මොකද එහි යථා ස්වභාවය ගන්න ඉස්සෙල්ලා අපි ප්‍රතිචාර දක්වනවා, විරුද්ධ ප්‍රතිචාර දක්වනවා. ඊට අපි ඉස්සෙල්ලා ගත්ත අදහස සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා නිතර සිහි කරන්න පටන් ගත්තාම අපිට හතුරු අයත් හම්බ වෙනවා, මිතුරු අයත් හම්බ වෙනවා. හතුරු දේවලුත් හම්බ වෙනවා, මිතුරු දේවලුත් හම්බ වෙනවා. ඒක ලෝකේ ස්වභාවය. සමහර වෙලාවට හතුරු වෙසින් එන මිතුරුත් හම්බ වෙනවා, මිතුරු වෙසින් එන හතුරුත් හම්බ වෙනවා. සිහි නෝනින් හිතන්න ඕන දැන්. හතුරු වෙසින් එන මිතුරුත් ඉන්නවා, මිතුරු වෙසින් එන හතුරුත් ඉන්නවා. මේ කාරණේ හොඳට තෝරා ගන්න ඕනේ. රාගයේ ලෝක සත්‍යය ප්‍රිය කරනවා. හැබැයි රාගයේ ලෝක සත්‍යය ප්‍රිය කරනකොට රාගයට සුකූල් දෙන, රාගයට ප්‍රිය කරන පුද්ගලයා එනකොට මිතුරු ගතියක් එන්නේ, සතුටක් දැනෙනවා, කොච්චර සුන්දර ලෝකයක්ද කියලා හිතෙනවා. හැබැයි ඒ මිතුරු වෙසින් එන හතුරු බව තේරුම් ගන්න ඕනේ. පුද්ගල හතුරු නෙමෙයි, තමන්ගේ මානසිකත්වයේ රාගය හතුරේ, ද්වේෂය හතුරේ, මෝහය හතුරේ. මේ පුද්ගලයෝ නෙමෙයි. ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. තවාගේ රාගය හතුරුයි, තම තමන්ට ද්වේෂය හතුරුයි, මෝහය හතුරුයි. ඒක අපි දකින්න ඕනේ. රාගයෙන් හත් කරන්න හේතු වෙන දේක් තමා කරලා ලං වෙනකොට හරි ප්‍රියමනාප වුණාට ඒ හතුර බව දකින්න ඕනේ. පටිච්ච සමුප්පාදයෙන් දහම් දකින්න බුදුපියාණන් වහන්සේ දේශනා කළේ කිසිම සාත්‍රුවරේ පෙන්නපු නැති උතුම් දහම් ක්‍රමයක්, විමුක්තිය ලබා ගන්න නියම ක්‍රමේ. ඒක හරි පුදුම සිද්ධියක්. අපි මොකද කරන්නේ? රාගයේ හේතු වෙන දේක් ආපුවාම හරි ප්‍රියමනාපයි, කිසිම ගැටුමක් දැනෙන්නේ නැහැ, හිතලත් හරි සැනසෙල්ලක් වාගේ දැනෙනවා. සුන්දර ලෝකයක් නේ, ඔය අදහසත් එනවා. හැබැයි අපේ හිත තුළ ඇතිලා තියෙන ශාන්ත වාග්දීන් ඇවිදලා තියෙන රාගේ නැවති හතුරා, මෙන්න මේක තෝරගන්න ඕනේ. එහෙම තෝරගත්තාම අන්‍ය ආගම්වලවත් කිසි දෙයක් පෙන්නන්නේ අන්‍ය ශාස්ත්‍රවලු. ඒක හතුරෙක් වෙන්නේ කොහොමද? අන්නේක අපි දකින ක්‍රමයක් තියෙන්න ඕනේ. ඇයි අපි රාගයෙන් සත් වෙන්නේ? ඇහැට රූපයක් දැක්කහම කන්ට මිහිරි ශබ්දයක් එනකොට රාගයක් ඇති වෙනවා, ඒ පැත්තට හිත ඇදිලා යනවා, ඒ රාගික දේවල් ඇසුරු කරලා ආස්වාද ලබන්න හිතෙනවා. එහෙම නැත්නම් හරි අසහනකාරීත්වයකුත් දැනෙනවා පටන් ගන්න මුල් කාලේ. දන්නේ නැත්නම් එහෙම ධර්මයේ ආවෝදයේ මදි නම් එහෙම වෙන්නේ ඒකයි. එතන හරි ආසාගෙන ලෝකයක් වෙනවා. කොච්චර ලෝකේ සුන්දරද, කොච්චර ප්‍රියමනාපද, එහෙම අදහසක් එනවා. එතන එහෙම එන්නේ ඇයි? එහෙම වෙන්නේ රාගයේ මුල් කරගෙන හටගත්ත කාම හිත් වලින් ජනිත වෙලා කාම විඥානයක් නිසා ප්‍රතිසන්දියක් ලැබලා, අන්නේ කාම විඥානයකින් උප්පත්තිය ලැබුවාම කාම කයක් හට ගන්නවා. ඒකේ කාමී නැත්නම් හරි අසහනකාරීත්වයක් ඉනෝ. මනවලන් රූප නැත්නම් එහෙම ඇද්ද කර හරි අමාරුයි. මනවලන විහිරි ශබ්ද, ශබ්දකාමී නැත්නම් කන් දෙකත් හරි අමාරුයි. ඊටත් වඩා අමාරු වෙනවා නාසයේ ගන්ධේ නැත්නම්. ගන්ධකාමීද කියන ඉන්ද්‍රිය අත්හැරිලා තියෙනවා. එකෙන් එකට බලවත් ඒකත් දිවසගෙන හිටියොත්. හැබැයි දිවට රසකාමී නැත්නම් හරි අසහනය, රහට කන්ද නැහැ, මාසයක් විතර වුණා කලවල කෑල්ලක් කෑවෙන්නේ, බැදුමක් කෑවෙන්නේ, මස් කෑල්ලක් කෑවෙන්නේ, කටන රහට කෑවෙන්නේ, හරි අමාරුයි. මොකද දිවහා ඉන්ද්‍රිය රසකාමී හොයිනෝ. අර රූපකාමී සද්දකාමී වලක්කාගෙන හිටියත් දැන් රසකාමී වලක්කා ගන්න අමාරුයි. දැවෙනවා දැවෙනවා. ඊටත් වඩා අමාරු එකක් තියෙනවා, ස්පර්ශකාමී. ස්පර්ශේ ඉන්ද්‍රියන් ඒවා අසහනකාරී වෙනවා, ඒවට හරි ආස්වාදින් බලාපොරොත්තු වෙනවා ලෝකකාමියා, ස්පර්ශකාමී. දැන් මේ නිසා මොකද වෙන්නේ? රාග දාහයකින් දැවි දැවි ඒ පසුපස හඹා යනවා. වෙන දෙයක් විච්ඡාවේ, මැරුණොත් මැරිච්ඡාවේ, නැවුණොත් නැහිච්ඡාවේ. ඕන අසාධාරණයක් මට කමන්නේ, මේ ආස්වාද කොහොම හරි විඳ ගන්න ඕන. මෙන්න මෙහෙම සත්‍යය පෙළඹෙනවා. ඒකෙන් අන්තිමට වෙන්නේ මොකද? තමන් දන්නේ නැතුව පංච නීවරණයන්ට කොටු වෙලා දස අකුසල පාප කර්මයන් කෙරෙනවා. ඒ ඔක්කොම කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආස්වාද මුක්තිය. බොහොම හොඳ දෙයක් වාගේ, ප්‍රියමනාප දෙයක් වාගේ ඇවිදලා මොකද්ද කරලා දුන්නේ? කල්ප ගානක් ගෙවලා වෙන කරන්න බැරි. සතරපා ගත වෙලා විදිහ සිද්දෙන පාප කර්ම ගොඩාක් ඇත් කරලා දුන්නා. අධානිනු පෙරුණා ඉන්නකම්. එහෙනම් නිකන් ලේසියෙන් ජීවත් වෙලා හිටන් ඒ ඉවර කරන්න බෑ මලා දැන් විතරයි ඔක්කොම බින්දා කියලා. අයිතුකම් අසාධාරණකම් කරපුවාට පාප කර්ම වලට විඳින්න කොච්චර කාලයක් යන්න වෙයි දන්නේ නැහැ. හැබැයි කාමලත හොය හොයා විඳ හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ කරපු අපරාධයක් ඇත්නම් ඒ අපරාධයේ ගෙවන්න ගිනි අපායවල තියෙනවා. පේන්නේ නැති ඵලියට නැත්තේ නැහැ. ඒකත් එක්තරා ක්‍රමයක් අපි දකින්නේ මොනවැන්ද? මස්ලේ ඇහැකල පේනේ වැන් නිගමනය කරනවා මෙච්චරයි තියෙන්නේ කියලා දන්නේ නැතිකමට. මේ මස්ලේ සහිත කනකට ඇහෙන හරියෙන් ලෝකේ එයි තීරණය කරන්න හදනවා. මස්ලේ දියකට නාසයකට ශරීරයකට දැයෙන හරියෙන් බලාපොරොත්තු වෙනවා මෙච්චරයි ලෝකේ කියලා. හැබැයි ලෝකේ ගැන දැනගන්න එහෙම බෑ. ලෝකයේ ගැන සියලු ආකාරයෙන් සතර ප්‍රකාරයෙන් දැනගත්තේ ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට විශාල ප්‍රදීතියක් ගැන තේරෙනවා ලොකෙන්න පැති. ඒක එක්තරා ඥාන ශක්තියක් එක සම්බන්ධ වෙලා භුක්ත පැති දකින ක්‍රමවේද තියෙනවා. සත්වයා කියන්නේ මේ මස්ලේකයෙන් ඉන්නයි විතරක් නෙමෙයි කියලා දකිනවා. අති සූක්ෂම වායුමය ශරීරය ඇති අය, ගිනි ගත්තා වාගේ ශරීරය තියෙන අය, ඇට කෝටු වාගේ වෙච්ච ඇට සැකිලි වැනි ස්වභාවයෙන් තියෙන ඇහැට පේන්නේ නැති අති සූක්ෂම රූප කලාපයන්ගේ හැදිලා අනාත්ම දුක් විඳින ශරීරය තියෙන සත්වයෝ සතර පාගත වෙන සත්වයන්ගේ ඉන්නවා. නිරේ සහ ප්‍රේත විෂය කියන දෙකේ මෙන්න මේ තැන්වල උප්පත්තියට හේතු වෙන දස අකුසල් හුඟාක් සිද්ධ කරගන්නවා කාම ආස්වාදයන් මත මත් වෙලා. නමුත් දන්නේ නැහැ එහෙම එකක් වෙන්න ඒ බඳු පාප කර්මයක් සිද්ධ වෙන හිතීලද්ද ක්‍රියාවද්ද කතාවද්ද මම යොමු කළේ කියලා මොළේදී තේරෙන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ සුන්දර ආස්වාදයේ දින කරක් කියලා හදාගත්තේ මොකද්ද? අනන්ත දුකලපත් වෙන්න හේතු වෙන්නා වූ දුක් ගොඩක් දුකට හේතුවක් ගොඩනගා ගත්තා. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ ඒ බඳු දුක්ඛන්දරාවක් ගොඩනගාගෙන කල්ප ගණන් නැත්නම් කල්ප ගණන් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි අවුරුදු කෝටි ගණන් කියන්න බෑ කොච්චරද කියලා. ඉච්චන කාලයක් විතරක් ඉවර කරන්න බැරි මහා පාප කර්ම ගොඩක් සැක් කරගන්න හේතු වෙනවා ඔය කාමාස්වාදී කියන පොඩි වැඩේ. හරි වටිනාකමින් තමයි ඉන්නේ හිතට ආස්වාදී දීගෙන. ඒ ආස්වාදී මත් වුණාට පස්සේ පුද්ගලයා ආස්වාද විඳින්න කරන යම් වැඩපිළිවෙළක් තුලින් ඔය කියන මහා පාප කර්මයක් ගොඩනගන්න හේතු වෙනවා මිසක් නිවනක් නම් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවල් වල අපි රස හොයාගෙන ලෝකේ ඇවිදිනකොට සැරිසරන මානසිකත්වයේ නිසා ගොඩනැගෙන එකක් තමයි කාම ලෝකේ. කාම ලෝකේ සුභතියයි කියලා ඉන්නේ කේ හැටි තමයි ඔය තියෙන්නේ. කාම සුභතිය කවුද ඉන්නේ? මිනිස්සෙයි දෙවියොයි. පේන්නේ දෙවියෝ. මිනිස්සෙ නම් පේනවා. මෙන්න මේ කියන මිනිස්සෙගේ ස්වභාවය තෝරා ගන්න ඕනේ. ඊ කාම සුභතියේ ඉන්න මිනිස්සයා බැරෙකන් ඉදිරියට හිටනම් මොනවද කරන්නේ කියන බැලුවෝ. කාම ආස්වාදයන් විඳීමට ඒකට වහල් වෙලා කරගත් අපරාධ ටික Tamante වෙන්නේ තේරෙන්නේ නැහැ. හැබැයි අයිතුකම් අසාධාරණකම් කරලා දූෂ්‍ය මානසිකත්වයක් ගොඩනගලා ඒ දූෂ්‍ය මානසිකත්වයෙන් අටහගත්ත දස අකුසල් පව් කන්දරාව කවදා ගෙවලා ඉවර කරන්නද? එහෙනම් අපි දකින්න ඕනේ හිතවතුන් වශයෙන් යාළුවෝ වශයෙන් ඉන කාමේ හතුරු ධර්මානුකූලව ඔක තේරුම් ගත්තේ නැත්නම් අපි හිතා ගන්නවා ඒ තමයි මිතුරෝ කියලා. මෙන්න මේක තමයි හතුරා මිතුරා හොයාගන්න බැහැ යථාබෝධි නැති කෙනෙකුට. හතුරයි මිතුරයි කවුද කියලා මේ බුදු දහම තුල හොයාගත්තද? බුදු දහම තුලින් අහලා දැනගත්තේ නැත්නම් හතුර මිතුර කියලාමයි කියන්නේ. එහෙනම් පංචකාමී නැමැති හතුර පංචකාමී වැඩි මිතුර කියලා හිතාගෙන බොහෝම සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේකට පොඩි උපමාවක් දෙනවා. ලෝක සත්‍යයල වැටෙහෙන්නේ නැති නිසා සතුටු වුණාට වැටිකිරි වලක යම් කෙනෙක් වතුර පිටක් දැම්මහම ඔය බලවත් පණුවේ කෝකුඩට ගොඩ වෙලා බලාපියාක මගේ වාසනාව කියනවා. අනික් කෙවුන තොපිර තියනද මෙච්චර සම්පත්තිය මගේ වාසනාවට ලැබිච්ච ගොඩවල පියාව කියනවා. මේ උපමාව මෙන්න මේ වගේ ලෝක සත්‍යය සම්පත් ලැබිලා මගේ සම්පත්තිය කොච්චර ලොකුද කියලා බලාපල්ලා කියලා සන්තෝෂ වෙනවා. අනික් අයද කියනවා ඒකේ ස්වභාවය යථාර්ථයේ දැක්කනා වැටෙන්නේ කොහොමද? අන්න අර අසූචියේ ඉන්න පණුවයි කතාවයි කියලා උපමාව කතාවක් තියෙනවා. මෙන්න මේකේ තේරුම් ගන්න ඕනේ ඇයි එහෙම කියන්නේ සම්පත් වලට. ඒ සම්පත් කියන කාම වස්තු කාමයන්ගේ මත් කරලා මුසපත් කරලා දස අකුසලයට නැඹුරු කරලා ඒ ලෝක සත්‍යය මහා විනාශයට පත් කරනවා. ඒක දිවිච භයානකම කොච්චරද කියනවා නම් අපි අඩිය ගහපු තැනක ඉන්න ශුද්‍ර ජීවීන් ටික බැලුවොත් මේ ලෝකේ දැන්ට ඉන්න සියලු මිනිස්සුන්ට වැඩි කෝටි 800කට වැඩි. එහෙනම් මුළු ලෝකේ ඉන්න සත්තු කොච්චර ඇද්ද? ශුද්ධ ජීවීන් කොච්චර ඇද්ද? ඔය සෑම කීඩාවෙක් කියනවනම් ශුද්ධ ජීවියෙක් ඇමීබාවෙක් කියනවනම් ඔය පුංචි සතෙක් ඇහෙන පිළි නැති එකෙක් අද ඉන්නවනම් මේ මහා භද්‍ර කල්පයේ ආරම්භයේදී එයා කවුද කියලා බැලුවොත් ස්වයං ප්‍රභා ආලෝකයෙන් මේ ලෝකේ විශ්වය ආලෝක කරගෙන ගිය බ්‍රහ්මකායික මිනිස්සේ සියලු ශුද්ධ ජීවීන් ඔක්කොම එදා එහෙමයි පටන් ගත්තේ. මේ මහා භද්‍ර කල්පයේදී අපි ජීවත් වෙන මේ ලෝකේ පටන් ගත්ත මුල් කාලේ ආවතර බම්මලෝකේ නම් පල්ලම් බැහැලා ආපු මූලික මිනිසයා බොහොම ප්‍රවාසවල හිටියා පවු නැහැ. නව සසර තියෙන භයානකත්වයේ තරම සසර පුරුදු කරගෙන තිබුණේ තල කාම ගති ලක්ෂණ නම් ලෝකේ විනාශ වෙලා ගිහිල්ලා නැවත වාරයක් ලෝකේ ආරම්භ වෙනකොටවත් ලැබිච්ච සැනසෙල්ල හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මතලයේ ගිහිලා ඉපදිලා ආපහු ලෝකේ හැදිලා ලෝකේ ඇතුළට එනකොටම ආයිසරයක් මත වෙන අනුසය වශයෙන් තිබිච්ච පුරුදු කරගත කෙලෙස් ගුණ අන්නේ ගුණ මත වෙනකොට මොකද වෙන්නේ? ඉතෙල්ලාම ලෝකේ දසාකුසල් වලට වහින්නේ යන්නේ පිරිස. ඒ නිසා ඉතනින් වැඩි කල් යන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුත් බැව් 1යි 2යි 3යි වැඩි කල් යන්න ඉතලා මොකද වෙන්නේ? හරකෙක් වෙනවා, බල්ලෙක් වෙනවා, තිරිසනෙක් වෙනවා, ශුද්‍ර වෙන්න පටන් ගන්නවා ක්‍රමයෙන්. හරකා වෙලා ඇදලා මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ? ඊටලා පුංචි සතෙක් වෙනවා, හාවෙක් වාගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ කඩුසෙක් වාගේ වෙන්න පුළුවන්, පොඩි එකෙක්, කූණෙක් වාගේ වෙන්නත් පුළුවන්. තව කල්යන්නේකොට මැස්සෙක් වාගේ හික් වෙන්නත් පුළුවන්. තව කල්යන්නේ කොඳුරුවෙක් වාගේ වෙන්නත් පුළුවන්. තවත් කල්යන්නේ අමීබාවෙක් නැත්නම් ඔය කියන පුංචිම හදේක ඇහෙල වෙන්නේ නැති එක වෙන කම් සූක්ෂම වෙලා යනවා. ශුද්‍ර ජීවි කවදා ගෙන්නද? මේ මහා භද්‍ර කල්පේ අවසානයේ කම් මිනිසත් බවක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. මොකක් කරපු එකේ විපාකයේද? මිනිස්සෙක් වෙලා ඉඳලා පංචකාමීට මත් වෙලා කරපු අවැඩි නිසා කරපු දසාකුසලේ විපාකයේ ශුද්‍ර වැඩ කල්ප අවසානෙකන් ඉවරත් කියලා ඉවර කරන්න බෑ. එහෙනම් කල්පනා කරලා බලන්න ඕනේ මේකද සුන්දර ලෝකේ, මේකද රහසවත් කාම ලෝකේ කියලා හොයලා බලන්න ඕනේ. අන්න බැලුවා වෙන්නේ කාම ලෝකේ හැටි. ඉතල පටන්ගෙන කවදා ගෙවෙන්නේද? අන්තකල්ප 20ක් කියන විශාල කාලයක් මේ ලෝකේ පවතින කාලේ, මේ මහා භද්‍ර කල්පේ දැන් මේ පවතින කාලේ හැදිලා ඔය ශුද්‍ර ජීවියා වෙලා ඉන්න එකට ආයිසරයක් නම් මිනිස්සෙක් වෙන්න හම්බෙන්නේ නැහැ මේ කාල සීමාව ඉවරනක. ඒ මානසිකත්වයේ ගොඩනගන්න දැන් බෑ. හැබැයි මිනිස්සෙක් කියලා කරගත්ත පව් කන්දරාව ගෙවන්න නම් කල්පය අවසන් වුණත් බෑ. එහෙනම් කොච්චර සුත්‍ර ජීවීන්ගලා ඉපදිලා මැරිලා ඉපදිලා මැරිලා ගියා. ඒක කෙවලා ඉවර කරගන්න බෑ. ඒක කෙවලා ඉවර නිකන් මිනිසෙක් වෙන්න බෑ. කල්පාවසාන වෙන්න නෑ. ඒ නිසා මොකද වෙන්නේ? කල්පාන්තේ අවසාන වෙනකන් ඔය සුත්‍ර ජීවීන් වෙලා ඉන්නේ ඔක්කොම මිනිස්සෙලා හිටපු අයමයි. එහෙනම් කාම ලෝකේ හම්බෙච්ච සුගතිය මොකද්ද? කොහොනි වලක් හම්බුණාද සන්තෝෂයෙන් ඉඳලා? කාම වතුන් දැහැගෙන ඒකේ බැඳිලා ඉඳලා සුන්දර ලෝකයක් මවාගෙන රස විඳලා හම්බෙච්ච ප්‍රතිඵලයේ තරම ඔය තියෙන්නේ. ඔක හරියට තේරුම් ගත්තා නම් දැක්කනම් බුද්ධ ශ්‍රාවකින් වහන්සේලාට පහළ වෙන ඥානයක් තියෙනවා, චුදූපපාද ඥානය කියලා. ලෝක සත්‍යයේ යම් තැනක ඉඳලා මලාන වාසයේ ගිහිලා චුත වෙලා මොකද වෙන්නේ කියලා දකින්න නොවන ඒක අදි සමාධියේ පත්තිලා යොමු කරනකොට විවිධාකාර සත්වයෝ මේ දෙව්ලොව ඉඳලා බහැලා මනුෂ්‍ය ලෝකේ ඉඳලා සුගතන් වාගේ ඉඳලා පංචකාම සම්පත්තිය මත් වෙලා කරපු අපරාධයන්ට, කරගත දස අකුසලයන්ට විපාක වශයෙන් විදගෙන යන චුත වෙලා නැවත නැවත උපදින ස්වභාවය දැක්කහම පේනවා ඔන්න ඔය සතර ගමනක සතර පාය ගමන් කරන හැටි. අනාතයෙන් අනාතයි කියලා දකින්න. එතකොට එහෙනම් කවදාවත් පංචකාම ආස්වාද පස්සේ යන කෙනෙකුට නිවනක් නම් හම්බෙන්නේ නැහැ ලේසි. නිවරක් නෙවෙයි, සුගතියක්වත් හම්බෙන්නේ නැත්තරපත් වෙනවා. කල්පාවසාන වෙනකන් දුගතිය කියන්න වෙනවා. කොච්චර කාලයක් මේ අන්ත කල්පයක් කියන්නේ? දැන් මේ වහා බද්ද කල්පේ කියන ලෝකේ හටගත්ත හටගෙන දැන් මේ හටගෙන පවතින කාලේ, ලෝකෙ මේ මිනිස්සු සත්ව ජීවත් වෙන කාලේ කොච්චරද මේකද කියන්නේ? අන්තකල්ප 20ක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ අන්තකල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා. එක්තරා භික්ෂුන් වහන්සේලා මහණ වදනේ කියන්න බෑ, ඉලක්කෙමේ කියන්න බෑ, ඒ තරම් දීර්ඝයි කියනවා. මෙන්න මෙච්චර කෝටි මෙච්චර ප්‍රකෝටි කියලා එහෙම කියන්න බෑ. ඊටත් වඩා දීර්ඝ එක කල්පයක්, අන්තක් කල්පයක්. ස්වාමීන් උපමාවක් කියන්න බෑ ඉන්නේ. පුළුවන්. බුදුරන් වහන්සේ දේශනා කරනවා උපමා දෙකක් වෙන්නවා. මහා විශාල ඔය ගිජ්ජකූට පළුවතේ කියන්නේ ඒකාලේ ලොකු පළුවතයක්. යම්පෙනි කසී සලුවක් කියන ඉතා සියුම් සලුවක් අරගෙන සියක් අවුරුද්ද කර සැරයක් ඔය සලුවෙන් ඔය පළුවතේ පිහිදැම්මෝ. ඒ හේතුවෙන් පමණක් නම් ඔය පළුවතේ ගෙවෙන්නේ. සියක් අවුරුද්දෙන් සියක් අවුරුද්දෙන් පිහිදැරීම හේතු කොලගෙන ගෙවිලා ගෙවිලා ගිහිල්ලා අපට තරමට මුංචි වෙන්න කොච්චර කල්යයිද? කල්පේ තවත් ටිකක් හරියටයි. එහෙනම් මේ තරම කොච්චරද? යොදුනා දිග බලල උස තියෙන වෙට්ටියකට අපපුරවලා තව උපමාවක්. සියක් අවුරුද්දකට එක අබැටයක් ඕකෙන් අහගල දැම්මෝ. ඔය මහා වෙට්ටියේ සියලු අබයුරෙන් කොච්චර කල්යයිද? අන්ත කල්පේ තව කොච්චර හරි වැඩි. එනම් මේක ගණන් කියන්න බෑ. අන්නේ බඳු අන්තකල්පය 20ක් ගියාම අසංඛ්‍ය කල්පයක් කියනවා. මෙන්න මේ අසංඛ්‍ය කල්පයක් යනවා මේ ලෝකේ පැවැත්ම. එහෙනම් ආරම්භයේ පටන්ගෙන පංචකාමී මත් වෙලා දස අකුසල් කරලා තිදෙනෙක් එහෙම වුණොත් පටන් ගන්නද? බහැලා ගිය පාන බහැලා බහැලා ගිහිලා බීඩෑව ආවිලා සුත්‍ර ජීවියා වෙලා අප්‍රමාණ මෙරි මෙරි ඒ જાති සුත්‍රය වෙලා ඉපදීපදි මෙන්න මේ අසංඛ්‍ය කල්පයක් ගෙවන්න වෙනවා ලෝක විනාශ වෙනකම්. හැබැයි පව් වෙලා නෙමෙයි ඊට පස්සේ මෙරේ එයා විදෙන්නේ. මේ ලෝකේ ආයි 20 අන්තකල්පයක් යනකම් විනාශ වෙන කාලයක් එනවා. අන්නේ විනාශ වෙන කාලට අල්ලා ගන්න ලෝකයක් නැහැ. දැවිලා පිච්චිලා ඉවරයි. අල්ලා ගන්න බැඳෙන්න හැදෙන්න අධ්‍යාපන පසුබලයක් නැති නිසා වායුවේ පසුතලය කියන බහිර්කම් සූක්ෂම වෙනවා. ඒ වෙලාවේදී වල්ලා ගන්න මොකුත් නැති නිසා කාමයට අරමුණු වෙන්න දෙයක් නැති සූක්ෂම ශරීර ලැබෙනවා. මෙන්න මේ සූක්ෂම ශරීර ලැබලා
කාමයන්ට අහු වෙන්න දෙයක් නැති නිසා ක්‍රමක්‍රමෙන් ආයි සුද්ධ වෙලා හිටන් අත්බැව සුද්ධ වෙනවා. සුද්ධ වෙලා ගිහලා ආවසර බම්බ කීදෙට යනවා. ඔතෙන්ට ගියාට ආයි ලෝකෙ වෙනසිරත් ඔච්චර කාලයක් තියෙන අසංඛ්‍ය කල්පයක් තවත් අන්තකල්ප 20ක්. ওই කාලේ අරගෙන ආවසර බම්බ ලෝකෙ ඉඳලා ඒකේ ආයුෂ අඩු වෙලා බැහැලා ගිහිල්ලා නැවත ලෝකේ ආරම්භ වෙන කාලෙ වෙනකොට ඒ අයම තමයි ආයිසරයක් ආපසර බම්බු ලෝකයෙන් පල්ලම් බයින්නේ. මනුස ලෝකෙට ආයි හැදෙන්නේ. අන්තකල්ප විචා ලෝකෙ හැදෙන කාලේ ඇවිදලා හැදිච්ච කාලේ පටන් ගන්නකොට අන්නර ආපසර බම්බු ලෝකයෙන් බැහැලා ස්වයං ප්‍රභා ආලෝකයෙන් ආලෝක කරගත්ත බ්‍රහ්මකල්පික මනුස්සයේ සූක්ෂම ශරීරය ඇතුව ආකාශ ජාරියව ගමන් කරමින් ඉඳලා මේ ලෝකයේ තිබෙන්නා වූ ඉස්සෙල්ලාම ජලගෝලයක් වාගේ හැදිලා ඒක හැදින උඩ පෘථිවිය මත ඇතිවෙන්නා වූ කිරි යොදයක් වැනි දෙයක් හැදිලා අන්නේ සුවඳ කටගා ගන්න මේ ලෝකෙ දෙනවා. ඔය තමයි සක්වල නැන කල්පයක ආරම්භය. හැබැයි වැඩි කල් ඇන්දි ඉස්සෙල් සසල කරගත්ත කුණු පුරුද්ද අත්දැන්නේ බැරි නිසා අත්දැව එකක් දෙකක් තුනක් යනකොට ආයිසරයා මොකද වෙන්නේ? කාමයන්ගේ මත් වෙන අත්දැව කිනවා. පුරුද්ද අත්හැරගත්තේ නැති අපරාධීට මොකද වෙන්නේ? ආයිසරයක් කාම විත්‍යාචාරකම් මුල් කරගෙන පටන් ගෙන දස අකුසලින් කරගන්න. කරගත්ත ගමන් ආයිසරයක් පල්ලක් බහැලා මිනිස් බව ලබන්න බෑ. ඇසා පල්ලෙහාට හල්කෙක් වුණා, බල්ලෙක් වුණා, බලලෙක් වුණා, බැසා තව පල්ලෙහාට ඌණෙක් වාගේ සතෙක් කටුසෙක් වාගේ සතෙක් වුණා තවත් පල්ලෙහාට බැස්සා. මැස්සෙක් වුණා, වඳුරෙක් වුණා තවත් පල්ලෙහාට බැස්සා. කොඳුරෙක් වුණා ආයි ගිහිලා ගිහිලා වැඩි කල් නැන් ඉස්සෙල්ලා ලැබූ කල්පේ අවසානෙකන් ආයිසරයන්ට හම් වෙන්නේ අද්දව. ලැබෙන්නේ මනුස්ස අද්දව නෙමෙයි. ඔන්නේ සුත්‍ර ජීවි වෙලා තිරිසන් කියන කොටසට ආйти ඔය අද්දව ඒ කල්පාවසානෙකන් ගෙවන්න වෙනවා. එහා සත්‍යෙ ඉන්නේ මෙන්න මෙහෙම අනාත ගමනක වෙන්නේ නැහැ. මෙතනින් මෙච්චර කාල වේලා ඉන්න මිනිස්සු ටික වාසනාවන්තයෝ. දැන් කල්පෙන් දුන් කාලයක් විතර ගිහිල්ලා මොන කල්පෙන්ද ලෝකේ පවතින කාලයෙන් බුදුවරු හතර දිනේ පහළ වෙලා පහෙන් හතරක් ඉවරයි. තා බුදුවරයන් වහන්සේ නම පහළ වෙන කාලය තුන නිසා අර අන්තකල්ප 20න් තව අන්තකල්ප පහක් විතර තියෙනවා, හතරක් විතර. මෙච්චර කාල දැන් අන්තකල්ප 15ක් විතර ওই සුද්ධ ජීවීන් වෙලා ඉන්නේ නැතුව යන්තම් තාම මිනිස්සෙලා ඉන්න තිබිච්ච වාසනාව ගැන හිතන්න සතුටු වෙන්න ඕනේ. එහෙනම් කවද හරි ගුණ ධර්මයක් කෙරෙහි පැහැදීමක් හිත පිහිටවපු යා තිබිච්ච නිසාම ඒක මතුවේවි ඇවිදින්න පල්ලාසන බහින් නැතුව දේව මනුෂ්‍ය කියන දෙගතිය බොහෝ කොට ආවා. තිරිසෙනෙක් උනත් පල්ලෙහා යන්න ඉස්සෙල්ලා කරගත්ත විනක වාසනාව ගත්ත විලා මතුුණා උඩට ආවා ආයිසරය. කොහොමද බුද්ධාන්තරයක් පවතින බුද්ධ ශාසනයක් පවතින කාලෙක හෝ පදේ බුදුන් වහන්සේලා කෙරෙහි හෝ ඒ වගේ උත්තමයන් කෙරෙහි වැදලා බුදලා ගරු කරලා කරගත්ත වාසනාවන්ත විනක් එහෙම තිබුණා නම් දේතියෙන් පල්ලම් බහින්නේ ආයි. හරකේ බල්ලෙක් වාගේ සතෙක් වුණා ක්‍රමවේදියක් ඉදෙනවා. කවුරු හරි දෙන විනක් හරි අනුමෝදන් විලා ආපහු වෙන්න. අන්නේ ඉදිරිය ඇවිල්ලා ඉතින් අන්තකල්ප 15ක් විතර ওই කාලයක් දැන් මිනිස්සු වෙලා ආපහු ලොකු වාසනාවක්. එහෙනම් ඊ ආපහු කියලා ලොකු වාසනාවක් හම්බුණා මොකද්ද? සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින කාලයක මිනිස්සු එක වෙන්න හම්බ වෙවි. ඊටත් වඩා වාසනාවක් ආවා. එවන් කාලයක බණක් අහන්න හම්බෙලා නිවන් දකින්න බණක් අහන්න ලැබීම. එන වටිනාකම උපරිමයි. අති දුර්ලභ ලැබෙන වාසනාව මෙච්චර තියෙනකොට තවත් මොනවද කාමයන් පස්සේ යන්න තියෙන්නේ? දැන් මොකද කරගන්න තියෙන්නේ? මේ ලැබිච්ච වාසනාවේ සීමාව කියන්න බෑ කොච්චරද කියලා. එනං ඉබඳු සීමාවක බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සංඝ කෙරෙහි චිත්ත ප්‍රහාදයක් යමකට ඇති වුණා නම් ඒ චිත්ත ප්‍රහාදයෙන් සතර පායෙන් නිදහස් කරන්න බලවත් වෙනවා. ඒ චිත්ත ප්‍රහාදයෙන් ධර්ම ශ්‍රවණය කළ බලපදයක් තේරුම් ගත්තා නම් අනිත්‍යයි කියන්නේ මේකනේ, දුක්ඛයි කියන්නේ අනාත්තයි කියන්නේ මේකනේ කියලා තේරුම් ගියා නම් ඥානය පහළ වෙනවා. දහම් ඇස කියලා එකට කියනවා. හැබැයි පහළ වුණා කියන්නේ අනන්ත වාසනාවක් සීමා කරන්න බෑ. ඒ මොකද සතර පාදක සදහට ඉවරයි. සතර ගමනේ දුක්ඛිත පැත්ත බලආයෙද්ද ඉවර වෙනවා. ඉවරයි නම් වැඩි කල්ලා ඉතිල්ලා සියලු සතර දුකෙන් නිදහස් වෙලා හිටන් සැනසෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒකේ අවස්ථාව වෙනකන් දන්නේ මිත්‍යද සැනසුමක්ද කියේ. අන්න ඒ නිසා තේරුම් ගන්න ඕන එතෙන්ට එනකොට ලෝකේ ගැටෙන පැත්ත නැති වෙනවා, ඇලෙන පැත්ත නැති වෙනවා. ඇලෙනවා නම් ගැටෙනවා නම් සමාධියට බාධකයි. ඇලෙන්න හේතු වෙන ගැටෙන්න හේතු වෙන කාරණේ පේන්න පටන් ගන්නවා මොකක් නිසාද? මේ ලෝකේ හරි වටිනවා කියන දුක්ඛය නිසායි ඇලුනේ. ඒවට විරුද්ධ වෙන නිසායි ගැටුනේ. ඒකේ නැගගෙන බැහැගෙන හිටිය මුලාව නිසායි. ලෝභයේ ද්වේෂයේ මෝහයේ ගොඩ නැගෙන ඕකයි. එහෙනම් ලෝභයේ ද්වේෂයේ මෝහයේ මුල මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ලෝකේ නොවටිනා දෙයක් කියලා දැක්කේ නැති එක. ලෝකේ නොවටිනා කියලා දැක් කියලා දැක්කේ නැත්තේ මොකක් නිසාද? සත්‍යයන් විපරීත වෙච්ච දෘෂ්ටියක් තියෙනවා. අන්නේ විපරීත සත්‍යයේ පුරුතඥයාගේ ස්වභාවයේ ඒ විපරීත බව ඇරෙනවා. ආරි ධර්මය අහනකොට, බුදුබණ අහනකොට අන්නේ විපරීත தத்துவයේ දුරු කරගන්න මොනවද විපරීත තුන හතරක් තියෙනවා. විපල්ලාස කියලා කියනවා ඒවත්. ලෝකේ ස්වභාවය යථාර්ථයෙන්ම අනිත්‍යයි. නමුත් නිත්‍යයි කියන විපර්යාසයෙන් බැහැලා මනස ඇති කරගන්නවා. පෘථග්ජනයා මනස කියන්නේ අනිත්‍ය නෑ නිත්‍යයි. මේ ලෝකේ පරිහරණය කොච්චර හොඳද? මේක නිසීනි. මෙන්න මේක තමයි ලෝක සත්‍යය බහිණ තීරණි. අපි නම් පිළිගන්නේ මේ ලෝකේ වැඩක් නැහැ කියන. මේක හොඳයි. මේක නිත්‍යයි. මේක නිසී. ඔන්නෝ අදහසේ ඉන්නේ. ඒ වාගේ මේ ලෝකේ දුකයි කියලා පිළිගන්නේ නැහැ. පංචකාමයේ කොච්චර සුවද? සුවවිද්‍ය තියෙන ලෝකේ දුකයි කියන්නේ මොකද? ඒක දුකයි කියන එක පිළිගන්නේ නැහැ. ඒක විපර්යාසය. විපර්යාස මානසිකත්වයක හැටි. ඊළඟට මොකක්ද කියන්නේ? මේක සාරාත්‍යයක් නැති එකට සාරි සාරවත් ලෝකයක් කියලා හිතා ඉන්නවා. මේ ලෝකේ කොච්චර සාරවත්ද? මේ ලෝකේ ඇසුරේ ඉන්න තියෙනවා කොච්චර හොඳද? ආත්ම දෘෂ්ටිය කිව්වෙත් ඔන්න ඔකට. හරි සාරයි. ලෝකේ සාරයි කියලා හිතාගින්න එක තවත් විපර්යාසයක්. අනික තමයි මල මුද්‍රාවලින් හැදිලා තියෙන අසුභ ගොල, දෙතිස් ගුණප කොට්ටාසියෙන් හැදිලා තියෙන ගුණ ගොඩ සුභයි කියලා ගන්නවා. අසුභ සුභයි කියලා ගන්නවා. මෙන්න තවත් විපර්යාසයක්. ලෝක සත්‍යයා ඉන්නේ බුදුබණ අහනකම් ඔන්නේ විපර්යාස හතර තුල. විපර්යාස වානසිකත්වයේ විපෘති මානසිකත්වයේ කියන්නේ ඔකලයි බුද්ධා. පිසෝ කියන එක නෙවෙයි. මනසේ විකෘති වෙලා අන්ධෝ බාලෝ පුතඥෝ කිව්වෙත් ඕකට. සබ්බේ පුතඥා උම්මත්තකා කිව්වෙත් ඕකට. උම්මත්තකේ විකෘති මනසක් ඇත්තෝ. හැබැයි ඔබ හිතන්න එපා ලෝක සම්මතිය පිසෝ නෙවෙයි ඔය කියන්නේ. ලෝක සම්මතිය මහා ඥානවන්තයෝ ආරේණිය ඔන්නේ උම්මත්තකේ. මොකක් නිසාද? අනිත්‍ය නිත්‍යයි කියලා, දුක සුඛයි කියලා, අනත්ත අත්තයි කියලා, අසුභ සුභයි කියලා ගන්න උම්මත්තකේ. මෙන්න මේකේ මිදෙන්න බෑ කවදාවත්. බුදුබණ අහලා ධර්මාබෝධය ලබනකම්, දහම් ඇස පහළ වෙනකම්, ඔන්නේ දහම් ඇස පහළ කරගත්තව කවදා හරි එයා දකිනවා අනිත්‍ය ලෝකේ අත්දැල්ලා කොහේ නිත්‍ය එකක් හොයාගෙන යන්නද? ලෝකේ හැටි යෝකෙන දුක්ඛ ලෝකේ යම් තැනක ඉඳගෙන මම සැප හොයාගෙන කවුරු හොයාගෙන කොහේ යන්නද? අන්න යථාර්ථය දකින්න දකින්න තව දෙයක්. අසාර ලෝකේ සාරත්වයක් ඔහි කියනවා කියලා හොයාගෙන යන්නද? අසුබ ලෝකේ මොන සුබ හොයන්ද? ඔන්නේ කාරණා හතර එනවා දැයිනවා. අන්නේටි දැයිනකොට මොකද වෙන්නේ? මෙච්චර කල් අකුසල් කලේ මොනවලද? අනිත්‍ය ලෝකේ නිත්‍ය හොයන්ද? නැන්න කැමැති කැමැති නැති ලෝකේ කැමැති තියෙනවා හොයන්ද? දුකෙන් පිරිච්ච ලෝකේ සැප හොයන්ද? අයිතිකම් අසාධාරණම් කර කර ඔක්කොම චන්දිකම් කළේ ඔය ටිකද? ලෝකම් කළේ හොරවල වංචා කළේ කසර වැඩ කළේ නීච වැඩ කළේ ඔන්න ඔය දුක් සහිත ලෝකේ සැප හොයන්ද? අසාර ලෝකේ සාරත්වය හොයන්ද? අසුබ ලෝකේ සුභේවා හොයන්ද? ඔන්න ඔය විපර්යාසයෙන් කරපු වැඩේ තමයි දස අකුසල් කරන්න මුල පාදාගත්තේ. එහෙනම් මෙන්න මේක යථාර්ථයෙන් දැක්කනම් අපි ලකිනවා. දැන් ඉතින් කොහේ ගිහිලා මේකෙන් බේරෙන්නේ? කොහේ ගියත් ලෝකෙන්. හරි කල්තර බිරිසක් මට ඉන්නේ, මං දාලා යන්න ඕන වෙන්නේ දිහා යනවා. කොහෙද යන්නේ? කරමු කර්ම ශක්තිය අරගෙන යන්නේ. අන්ත නිඳා කරලා අපහාස කරලා හිංසා කරලා ඒක කර්ම විපාකයක් තමන්ට එනවනම් කවුරු හරි අහු වෙලා ඉන්න පිරිසකින් නිඳා පහස විඳින්න සිද්ධ වෙනවා. එතකොට මම හරි උන් තමයි වැරදි මයි යනවා හොඳ පැත්තක් හොයාගෙන කියලා යනවා. හැබැයි කර්ම ශක්තිය උසගින් තමයි යන්නේ දෙන්නේ. ගිහිලා බැරිවල පස්සේ තමන්ගේ කර්ම ශක්තියට අනුකූල පිරිසක් ළඟටම ආයි ගිහින් පැටලා තියෙන්නේ. එදෙනුත් අර ජාතිය වයින්නෝ මුනුත් අලුත් එකයි මුනුත් එකයි යන්න ඕනේ මොන් නැතු හොඳේම හොයාගෙන ආයි කියනවා. ගිහින් බැලුවා මෙතනත් එහෙමයි. ඒ නිසා දකින්න ඕනේ ලෝකේ අපි යම් කර්මයක් වේගයක් කළා නම් ඒකේ විපාකත් අපිට එනවා. ඒ වගේම අපි ප්‍රයෝග විපත්තියෙන් අපි විපාක කරගන්න මේ හැම එකක්ම දැනගෙන ඒකේ මිදෙන්න නම් ප්‍රයෝග සම්පත්තිය හදාගන්න ඕනේ. හතුර හදාගන්න නැතුව ඉන්න උත්සාහ කරන්න ඕනේ. හතුර හතුරුකම් කරනකොට උන්ට හොද කරන්න ඕනේ. මෙත්සිතකින් ඉන්න ඕනේ. මිත්‍යාසහගත කාය කර්ම වටි කර්ම මනෝ කර්ම පතුරන්නේ නැහැ. මේක සම්මිය ප්‍රයෝගිය හොඳ පැත්ත. කලෙහි යහපත් පැත්ත. ඒ වගේම අපි හතරේ පඩම් වෙච්ච අවඩක් අසාධාරණයක් කැමති වුණා නම් අපි කරන යහපත් දේවල් වල ආශිර්වාදී ඇයට පතුරවන්න ඕනේ. එතකොට අපි කරපු අපරාධයන්ට ණයගේ වෙනවා. එතකොට යමේ හතුරුකම් කළා නම් කවදා හරි අපි අවංකව ඉවසලා ඇයිද පෙරගෙන යනකොට අපරාධය අපි වැන්න දොස් කිව්වා හිඟි කළා. මුණ අපරාධයද අපි නිකම් බොරුවට නෙමෙයි මේවා කළේ. අන්න එහෙම අදහසක් එනවා. ඒ පව් ගෙව්වහම එහෙනම් පාප ගෙවන්න තියෙන එකම ක්‍රමය මේ බුද්ධ ශාසනයේ තියෙන අනන්ත යහපත නිසා. ඒ යහපත කියලා යහපතේ ආශිර්වාදයෙන් ඔවුන්ට පින්දී පින් අනුමෝදන් කිරීම මිත් කිරීම සෙත් පැතීම ආදී මිසක් වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ පව් ගෙවන්න. එහෙනම් හිතන්ට පැනලා ගිහිල්ලා හිටන් නිදහත් යන්න යන්නලා හැප්පි වෙන්න එපා. තමන් ඉවසිල්ලෙන් කටයුතු කරගෙන ධර්මානුකූල පැවැත්මක් තුළ ඉඳගෙන ගැටෙන ලෝකෙ හැටි දැනගෙන ගැටෙන ලෝකෙ නොගැටි ඉන්න පුරුදු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මඩේ හැදිලා ජලයෙන් මතුවෙලා ආපු නෙළුම් පොහට්ටුව ඒ ජලයෙන්ම ඉඳගෙන උඩට නැගිලා වතුර ගෑවෙන්න තැනක ඉන්නවා. තිබිලා ඒ විලාවේ වතුරේ නැතුව නෙමෙයි වතුරේමයි නෙළුම් වල තියෙන වතුරේම තමයි. වතුරේ උඩට ඇදිලා තියෙනවා. ඉඩෝරයක් තියෙන නැහැ වතුර නැත්ෙන්න ගිහිලා නෙළුම් මල් පිපුන්නේ නැහැ. අර මඩේ මුල එහෙමමයි. ඒක සම්බන්ධිත ගහත් එහෙමමයි. ගහෙන් ආපු නෙළුම් පොහොට්ටුව වතුර දිගේ ඇදිලා ඇදිලා හිටන් සෑහෙනකින් උඩට ඇදිලා උඩ ලස්සන පිපිලා තියෙනවා. වතුර දිගේ 20ක් වැඩක් නැහැ දැන්. වතුර ගෑවෙන්නේ නැහැ මලී. වතුර ටිකක් මල් දිහිල බැලුවාම ලිස්සල යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ එහෙම එකක්. කාමියෝ මඩවාගේ. කාමියන්ගෙන්මයි උපන්නේ. කාම අදහස් නිසාම හටගත්ත කාම මෛත්‍රියක් මුල් කරගෙන එහෙම දෙනක් අල්ලගෙන වලක උපන්නා වාගේ උපන්නා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය කාම සාගරික වාගේ කාම ජලාශයක වාගේ තමයි කාමයන්ගේ චිත්තේ පංචකාමයන් තුරමයි ගත කළේ. ඒ තුරමයි වැඩෙන්නේ. හැබැයි අන්තිමට කාමයන්ගේ ආදීනව දැකලා කාමයන්ගේ නිදහස් වෙලා හිටන් ඇලෙන්නේ නැතුව ඉතුළු ඉන්න. දැන් මනවලන රූපාවට ශබ්ද ගන්ධ රස ස්පර්ශාවට මනස හැලෙන්නේ. කොහොමද උපමාව? ජලී කාමීන පංචකාමීන ජලයෙන් උඩට ආපු මලට නැවත ජලයේ ඉසට ඒ බිල්ලුවක්වත් නිලු මලට විදින්නේ නැහැ, රැඳින්නේ නැහැ, බැඳින්නේ නැහැ. එන අපිටත් පෙනුමේ ඔන්න ඔය ක්‍රමයේ ඉන්න සමාජයෙන් පැනලා යන්න දෙනක් නැහැ. එබඳු ලෝකේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. ධර්මතාවයේ දීරුම් ගන්න සමගිය සමාදානයේ ඉන්න උත්සාහ කරන්න ඕන. ඒ ඉවසීම ඇති කරගන්න ඕන. ආර්ය මාර්ගයේ වෙනවා. ඒතර මොකද මම මෙච්චර ඉවසනෝ, මෙච්චර කටයුතු කරනෝ, මට මෙහෙම නිඳා පහස එනවා, කොච්චර හිතෙනවද හිතන. හැබැයි මම ඉවසිල්ලේ විඳිනවා. මොකද වෙන්නේ? මෙච්චර කල් නොදැනිච්ච එකක් වෙනවා. අනේ ලෝකෙ කියන්නේ කොච්චර දුකින් එකක්ද, ලෝකෙ කියන්නේ කොච්චර දාහේ පිළෙන එකක්ද, හිතර අනිත්‍ය අරමුණ වෙන්න කොච්චර පිළෙනවද, පිළෙන ලක්ෂණයක් තියෙනවා දැක්ක දාට මොකද්ද දකින්න? අට්ටිය ටී කියලා එකක් දකින්න. ඒ මොකද්ද? මේ ලෝකෙ කියන්නේ පිළෙන එකක්. කදමාචානන්ද සබ්බ සංඛාරිසු අනිත්‍ය සංඥා ආනන්දමි සීල සංඛාරයන්ගේ අනිත්‍යයි කියන සංඥාව මොකද්ද? බුදුරන් වහන්සේ අහනවා ආනන්දහාමුදුරුවන්ගේ. ඉදානන්ද වික්ක සබ්බ සංඛාරේසු අට්ඨියති. මෙන්න බුදුරන් වහන්සේ වෙන්නවා අනිත්‍ය සංඥාව මොකද්ද කියලා. තෙලින්ද වෙනවා. මෙන්න අට්ඨියති දැකනම් අනිත්‍ය දැක්කා. එතකොට දකින්නවා මේ බඳු පෙළීම් කාගත ලෝකයක්ද මම හොඳයි කිව්වේ ලැජ්ජාවෙන්. මේ කියලා හොඳයි කිව්ව මම මොන තරම් මුලාවකින්ද කියලා තමන්ටම මතකයි, තමන්ටම ලැජ්ජයි හිතෙනවා. මේ ලෝකෙ හොඳයි කිව්වන්නේ, පිරිස අතර ඉන්න එක හොඳයි කිව්වන්නේ, යාළුකම් හොඳයි කිව්වන්නේ. මොන තරම් ලැජ්ජ නැති කතාවක්ද මම කියන දන්නේ කොහොමද? තමන්ටම වැටහුණා නම් හරා ඇති ලැජ්ජාවෙන් ඉඳී දකින්නවා. අන්න අනිත්‍ය දකින්න තව ලක්ෂණයක්. පෙළෙන ලෝකෙ දකින්නවා. පෙළෙන ලෝකෙ හොදයි කියන්නේ ලැජ්ජා හිතෙනවා. ජිගුච්ඡති අනේ මේ මල මුත්‍රා වල නේද මම කියන්නේ, මගේ පිරිස කියන්නේ. කේස් ලොම් නියදා සම්මස් නහර ඇට ඇට පිදුළු වකුවලු හදමත් මෙතන පටන් ගෙන දෙතිස් ගුණ කොට්ටාසේකින් පිරිච්ච මේ මසින් ලෙයින් හටගත ගොනු ගොඩවල් නේද? ඒවැන් හටගත්තේ වැදින මල මුත්‍රා මිසක් වෙන මොකද්ද? කුණු වෙලා පණුවන් ගහලා ජරා වෙලා ගඳ ගහලා ඉවරලා යන්නේ අනිසක් වෙන සුව දෙකක් වත් මේකේ තියෙනවද? ජිගුච්ඡති වැඩක් නැහැ ලෝකී යන්නේ මේකේ. ඔන්න ඕක දැක්කහම කියනවා ඉදං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනන්ද මෙන්න මේකද කියනවා සියලු සංඛාරයන්ගේ අනිච්චයි කියන අනිත්‍ය සංඥාව කියන්නේ ඕක. මෙන්න මේක නිතර බලන්න ඕනේ. ඉවසිල්ලේ නිතව ගහනකොට මුටි කාගෙන බයින්නකොට බැලුම් අහගෙන මම නම් මට ගැහුවාත් බැලනත් හිත හිතවන්නේ ඒවත් දැන් නම් කරන්නේ නැහැ කෙනෙක්ගේ කියලා මට ඕන එකක් කරපුවා. මම ඉතින් ඉවසිල්ලේ විඳ ගන්න ඔතෙන්ට එනකොට දකින්නවා පෙළෙන එකේ තියෙන බලපාතලක ගහපු එක ආපහු පෙරලා ගැහුවොත් බැන්න එකට ආපහු බැන්නොත් ඒකේ වේදනාව ආපහු ගැහුවා ගත්තේ නැහැ, ප්‍රමාණය දැක්කේ නැහැ. බයින් එක වින්දනම් ගහන එක වින්දනම් නින්දා කරන එක වින්දානම් තමයි තේරෙන්නේ. ඒක මිත්‍ර දුකක් නෙවෙයි, මිත්‍ර අසහනකාරී පිළීමක්, මිත්‍ර වේදනාවක්. ඊතර දකින්නවා මේ ලෝකේ හොඳයි කියලා සුන්දර ලෝකේ අල්ලන්න ගිහිල්ලා කොයිතරම් දුක්ඛිත දේවල් වලින් ප්‍රීති එකක්ද මේ අපි අල්ලගන්න යන්නේ. කොච්චර හොඳ කරලා හොඳක් අහන්න නැති ලෝකයක් මොනවා කරන්නේ? මම නම් හිත විදවන්නවත් දෙයක් කරන්නේ. ලෝකේ හැටි දැනගන්න, ලෝකෙ හැටි දැනගන්න හොඳම දේ තමයි ඉවසිල්ලෙන් නිත්තව ඒකේ ස්වභාවය දකින්නේ. අන්නිතර දකින්න ලෝකෙ හැටි. මෙහෙම ලෝකයක් නම් ජාත්‍යාදිත් එපා, මෙහෙම කයක් නම් ආයිත් එපා, මෙහෙම ලෙඩ වෙන කයක්, මෙහෙම කුණු වෙන කයක්, මෙහෙම පෙළෙන කයක් නම් මට එපා, මෙහෙම පිරිසක් මට එපා, මෙහෙම ලෝකයක් මට එපා. මොකක් නිසාද? අට්ටි යටි දැක්කා, හරායිටි දැක්කා, jigucchati දැක්කා, නැහන අනිච්ච දැක්කා. මෙන්න බුදුරන් වහන්සේ නිවන් දකින්න බලන්න කිව්වේ ඕකයි. අනිච්ච බලන්න කිව්වහම අද මොකද කරන්නේ? ඇහැ තරිත්තා ඉතිර නැ, කන තිතිර නැ, නාත්ත තිතිර නැ, දිවත් ඉතිර නැ, කය තිතිර නැ කියේ. ඉතිර නැන්නම් දුබයි කියේ. පෙරි පෙරි දුක හද ගන්න බේපි ලස්සන බේහ්ජෝ තියෙනවා බුදුරන් වහන්සේ දේශනා කරලා. අනිච්ච කියන්නේ ඉතිර නැ කියන එක නෙමෙයි. අට්ටි යටි හරායිටි jigucchati. ඔන්න ඒ තුනයි අනිත්‍ය කියන්නේ කියලා පැහැදිලිව දේශනා කරලා තියෙදි ඒක හංගලා තියලා කොහොමද මේ නිවන් දකින්නේ? ලෝකේ හැදි දකින්න බෑ. ලෝකේ කලකිරෙන්නේ නෑ. ලෝකේ අසාරයිනේ වැඩක් නෑ කියලා හිතෙන්නේ නෑ. මොකක් නිසාද? බැලිය යුත්තේ බැලුවේ නෑ. ඒ සඳහා බැලිය යුතු යමක් තියෙනවා, යම් ලක්ෂණයක්. ඒ ලක්ෂණය හරියට දැක්කනම් තමයි ඒක වෙන්නේ. එහෙනම් බලන්න කිව්ව අනිත්‍ය ලක්ෂණේ. අනිත්‍ය ලක්ෂණේ දැක්කදාට දුක්ඛ ලක්ෂණේ පේනවා. අනාත්ම ලක්ෂණයක් දකින්නවා. අනිත්‍ය අයින් කරලා වැ. එහෙනම් පුරුදු වෙන්න ඕනේ අනිත්‍ය ලක්ෂණයේ යථාර්ථය හොයාගන්න. ඒක වල්නිකයි බුදුරජාන් වහන්සේ දේශනා කළ ඉස්සෙල්ලා අනිත්‍ය වෙන හැටි බලන්න. ඉතින් ඇස ගැන අනිත්‍ය බලන්නේ කොහොමද? මේ ඇස විවිධාකාර රෝග වලින් පෙළෙන එකද නැද්ද? මේ හැම රොඩක් උණක් වැටුණොත් පෙළෙනවද නැද්ද? විහිබීයක් ඇතුළොත් ඇහැ හතු වෙලා ඒකින් අපි පිළිනවද නැද්ද? ඇහැ හැමදාම පේන්නේ ඇහි සුද වෙනවා, ලෙඩ වෙනවා, අඳුරු වෙනවා. පිළිනවද නැද්ද අපි? ওই විදිහට කණේදු කරලා ඉඳන් පොඩ්ඩක් හරි යනකොට කුලම් පාරේ පොඩ්ඩක් හරි ඇවිදි වැන්නොත් අපි ඇස් පියපියා ඉන්න ඕනේ. පිළිනවද නැද්ද? මෙන්න පිළිනේවා දකින්න. කවුරු හරි ඇඟිල්ලෙන් එහෙම යනොත් කොච්චර අමාරුවක් වෙයි? සිද්ධ වෙන්නේ මොකද්ද? කොච්චර අමාරුවෙන්ද රකින්න? ඇහැ වාගේ රකින්නවා කියලා කතාවලක් තියෙනවා. සැකේ නැත්නම් එහෙ විනාසයි. කොයි මොහොතේ අන්ධ වෙලා යයි දන්නේ. බොහෝ බයකින් ඉඳලා තියෙනවා. බයනුත් පෙළෙනවා, වේදනාවෙනුත් පෙළෙනවා, කැඩෙයිද විදීද විනාශ වෙයිද කියලා පෙළෙනවා. කලයිද විදීද විනාශ කරයිද? ඇහැ ලෙඩ රෝගයක් හැදෙයිද? ඒකලා පෙළෙනවා. අනේ ඉතින් මොනවා කර කර හිටියද වයසට ගියාද පස්සේ පේන්නේ නැති වෙනවා ස්වභාවයක්. ඒකෙනුත් පෙළෙනවා. අන්තිමට අවුරුදු 80 ගියාම පේන්නේ නැති වුණා කියලා ඉතින් මම මොනවා කරන්නද? අපිට යන්නේ තියා අතපොත ගාලා වටපිට බලන්නත් පේන්නේ. හරි වැඩි නියුටි. මැරෙන්නේ මැරෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, කන් අහින්නේ නැහැ, ඒත් මැරෙන්නේ නැහැ. තව ඉන්න රූකඩ ඒවා. කවුරු හරි ගෙනහල්ලා කණ්ඩ දෙන්න ඕන. අතපොත ගාලා දෙන බත් පිඟාල හොයාගන්න. ආ වතුරේක වීපං කියලා දුන්නොත් අතපොත ගානවා. කෝ ළඟි දීප වතුරේක හොයාගන්න බෑ. ඇස් පේන්නේ. ඒක ගන්න අත ගෙනිච්චහම අත වේවුරනා වතුර හිගන්න බෑ. අත පල නැහැ. මොන මල කරදරද මේ නාගයා හින්දා දෙන වතුරේක බොන්නේ නැහැ. මොන කරදරද? කෑ ගහනවා විතරක් විතර. බැලුම් ගහනවත් එනවා. කාට කියන්නේ? මේ සුන්දර ලෝකේ හදලා කරලා ඔක්කොම කරලා අවසානයේ හැම වෙලේ ප්‍රතිඵල මේ ලෝකේ හැටි. මේවල දඟලලා කෑ ගහලා වැඩක් නැහැ. ලෝකේ හැටි දැනගන්න ඕනේ. ඒතර දැනගන්නා මේ ලෝකේ කවදාවත් පෙළෙන එකක් මිසක් සැනසෙන එකක් නෙවෙයි. අපි හැවටෙනවා සැනසෙන ලෝකයක් කිය. යථාර්ථේ නම් මේ පෙළෙන එක. අන්න නිත්‍යයි කියලා හිතා හිටිය අනිත්‍ය ලෝකේ. ඕක දකින්න ඕනේ. ඉතින් මෙන්න මේක තේරුම් අරගන්න තේරුම් ගත්තාම නිවන් මඟ ලං කරගන්නේ කොහොමද කියන මේ පන්නේට උත්තරේ මම මෙච්චරලා කිව්වේ. එහෙනම් මොකද වෙන්නේ? මේක ප්‍රශ්නකින් විශාල ප්‍රශ්න සමූහයකට උත්තර හම්බ වෙනවා. ඒ නිසා තමයි මේ විශේෂයෙන් එකක් අරගත්තාම ඒ ප්‍රශ්නේ මුල් කරගෙන දහම් අවබෝධයේ විශාල අවස්ථාවක් ලබා දෙන්නේ. ඊට පස්සේ අපි බලනකොට මේ දීලා තියෙන ප්‍රශ්න වලින් 75%කට උත්තර හම්බ වෙනවා මේක ප්‍රශ්නෙට උත්තර දෙනකොට. ඉතින් මේ අහන්නේ මොකද්ද? මේ බණපදයක් කියන්නේ කොහොමද? බණපදයේ බණපද 1000ක් විතර කියවුණා. තේරුම් අරගන්න තේරුම් අරගෙන ලෝකෙින් පැනලා යන්න හදන්න එපා. ගැටෙන හිතක් ආවොත් ඇයි මං ගැටෙන්නේ? ඇලෙන හිතක් ආවොත් ඇයි මං ඇලෙන්නේ? මොන හරයක් ඇති දෙයකටද? ඇයි මං ගැටෙන්නේ? මට මොන කරදරයක් වුණාටද? මොනව නැති වුණාටද? මං හිතා ඉන්නා ලෝකේ හරි වටිනා එකක් මට නැති වෙලා යනවා. ඒකයි මම මේ ගැටෙන්නේ කියලා. අන්නේ ගැටෙන්නේ හේතු වෙච්ච ඇලෙන එක මොකද්ද? ඒකේ වටිනාකම මොකද්ද? බලාගෙන යන්න තේරෙයි ලෝකේ ඇති වෙනා වටිනා එකක් නැහැ. වටිනවා කියලා අපි රවට්ටන්නේ ආ මිසක් ඔන්න ඒ දහම් අවබෝධය ලබා ගන්න නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඒක නිවන් මඟ